වසන්ත සමරසිංහ ඇමතිතුමා ඔබතුමාට විනාඩි 20ක් කාලයක් පවතිනවා.
ගරු නියෝජ්‍ය කාර්යසභා සභාපතිතුමියනි, අපේ චාමර මන්ත්‍රීතුමා වැටුප් ගැන තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මොකද හර්ෂ මන්ත්‍රීතුමා අය හරියට කියලා දුන්නේ නැහැ කියලා කිව්වා. හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා ගණන් හදලා කිව්වා. ඔව් ගණන් හදලා කිව්වා රුපියල් 300කින් විතරයි වැටුප් වැඩි වෙලා තියෙන කියලා. මට හිතෙන්නේ ওই ගණන් හැදීම එක්කම තමයි විපක්ෂ හැමදාම ඉඳ වෙන්නේ කට්ටියට. මොකද මේ පෞද්ගලිකාංශයේ රාජ්‍යාංශයේ වතු ශේෂ්ත්‍රවල වැටුප් වැඩිම පිළිබඳව හදන්න හදනවා බිල්ලේ. සා විශේෂයෙන් වෘත්තීය සමිති ශේෂ්ත්‍රය ඇතුලේ අපි පහුගිය කාලේ පුරාවට මේ වැටුප් පිළිබඳ අරගල කරපු ව්‍යාපාරයක්. ඒ නිසා මේ වැටුප් වැඩිවීම පිළිබඳව හදන්න හදන බිල්ලා කොහොමද නිර්මාණය කරන්න හදන්නේ මේ මොකක්වත් හම්බුන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් 24000 250 වැටුප ආවම වැටුප 40000 වෙනවා කියලා දන්නවා. ඒ වගේම එතෙන් සිට සියලුම දෙනාගේ වැටුප වැඩි වෙනවා කියලා දන්නවා. ඒ නිසා මේ පහුගිය දශකයක් දෙකක් අපි ආපස්සට හැරිලා බැලුවොත් එහෙම අපේ රටේ රාජ්‍යාංශයේ වැටුප් වැඩිවීම, පෞද්ගලිකාංශයේ වැටුප් වැඩිවීම, වතු ශේෂ්ත්‍රයේ වැටුප් වැඩිවීම පිළිබඳව මේ හැමෝටම අදහසක් තියෙනවා. හැබැයි මේ අදහස තියාගෙන තමයි ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි වෙච්ච අයවැය පිළිබඳව මේ විවිධ කතා කියන්න උත්සාහ කරන්නේ. සර් ගරු සභාපතිතුමියනි, මේ කතාව කියනකොට අපි කියන්න ඕනේ මොකද? විශේෂයෙන් අපේ රටේ ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් ඉන්නේ පෞද්ගලිකාංශේ. ඒ වගේම වතු ශේෂ්ත්‍රේ නියෝජනය කරන අපනයන ආදායමට විශාල දායකත්වයක් දක්වන වතු ශේෂ්ත්‍රේ වැඩ කරන ජනතාව ඉන්නවා. තේපොළ රබල් කියන ශේෂ්ත්‍ර තුනම නියෝජනය කරන. සර් පෞද්ගලිකාංශේ කාරණේ මොකද? කෑමට නවත්තන්න තියෙන නිසා මම පෞද්ගලිකාංශේ වැටුප් වැඩිවීම ගැන ඉස්සෙල්ලා කියන්නම්. පෞද්ගලිකාංශේ අපේ රටේ වැටුප් තියෙන්නේ රුපියල් 21000 ගරු සභාපතිතුමනි. මේ 21000 හැදෙන්නේ 17500 කවම වැටුපක් තියෙනවා පනතෙන්. ඒ වගේම 52කින් මේිට පෙර පෞද්ගලිකාංශයේ වෘත්තීය සමිතියට අපි මැදිහත්තර වැඩි කරගත්ත රුපියල් 3500ක් තියෙනවා. මේ දෙක එකතු වුණාම තමයි 21500ක් බවට අවම වැටුපපත් වෙන්නේ. එතකොට මේ 21000 අවම වැටුප අද අපේ රටේ පෞද්ගලිකාංශය තුළ වැඩ කරන 160කට වැඩි 60කට ටිකක් වැඩිපුර සේවකයන්ට ලැබෙන්නේ මේ වැටුප තමයි. මේ 21000 ටිකක් වැඩි වැටුපක් හම්බ වෙයි. පැමිණීමේ දීමනා වෙන්න පුළුවන්, වෙනත් දීමනා වෙන්න පුළුවන්. මේ හරහා ඔවුන්ගේ වැටුප රුපියල් 28000 30000 තිබුණට හැබැයි මේ වැටුප තියෙන්නේ අඩුවේ. ඒ නිසා තමයි පෞද්ගලිකාංශයේ වෘත්තීය සමිති, ඒ වගේම පෞද්ගලිකාංශයේ හාම්පොතුන් මේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා අපේ ආණ්ඩුව මේ පෞද්ගලිකාංශයේ වැටුප් පිළිබඳව තීරණය ගත්තේ. මොකද සේවකයෙකුගේ මූලික වැටුප වැඩි නොවි ඔහුට ලැබෙන ව්‍යවස්ථාපිත හිමිකම්, සේවක අර්ථසාධක අරමුදලට, භාරකාර අරමුදලට, ඒ වගේම ඔහු විශ්‍රාම යන මොහොතේ ඔහුට ලැබිය යුතු පාරිතෝෂිකයේ ගැටිවිතියකට ලැබෙන දායකත්වයේ වගේම ඔහු වැඩ කරමින් ඉන්න කාලය තුළ ඔහුට ලැබිය යුතු අතිකාල, ඒ වගේම බෝනස් එක, වාර්ෂික බෝනස් එක අතිකාල ගණන් හදන්නේ මෙන්න මේ මූලික වැටුපට. ඒ නිසා අපි කියන්න ඕනේ මේ මෙතුමල්ලා මේ කියන්න උත්සාහ කළාට අපේ රටේ පෞද්ගලිකාංශයේ සේවකයාට එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩි වෙච්ච වැඩිම මූලික වැටුප් වැඩිම අපි මේ පාර වැඩි කරලා තියෙනවා. ඒ තමයි රුපියල් 21000 තියෙන මූලික ආවම වැටුප රුපියල් 30000 දක්වා වැඩි කරන්න අපේ ආණ්ඩුව අපි කටයුතු කරලා තියෙනවා. අපි ඒක අපි හාම්පුතුන් එක්ක සාකච්ඡා කරලා, හාම්පුතුන්ගේ සම්මේලන එක්ක සාකච්ඡා කරලා එකඟතාවයන් උන්ට හැදුවා අපි. මොකද මේ වෙනකොට රුපියල් 30000කට ආවම වැටුප වැඩි වෙන්න ඕනේ. මොකද රාජ්‍යාංශයේ 40000ක් වෙනවා. වතු සේවකයන්ගේ ආවම වැටුප රුපියල් 33750ක් වෙනවා. ඊට අමතරව ඔවුන්ට තවත් ප්‍රොඩක්ටිවිටි ඉන්සෙන්ටිව් එකක් එහෙම නැත්නම් ඕව කිලෝ ඔවුන් එදිනදා වැඩ කරද්දී ඔවුන්ට වැඩිපුර නෙලන තේදළු කිලෝ එකකට රුපියල් 50 ගානේ රුපියල් 350 දක්වා වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක ලබා දීම වෙනුවෙන් අපි ආණ්ඩුව සාකච්ඡා කරලා එකඟතාවය ඇතුව තමයි මේ වැඩේ කරේ. ඒ නිසා මේ අප්‍රේල් පළවෙනිදා සිට පෞද්ගලිකාංශයේ සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 27000 දක්වා වැඩි කරන්න අවම වැටුප් පන්ත සංශෝධනය කරලා අපි කටයුතු කරමු. ඒ නිසා දැන් මේක ගැන කියන්නේ නැහැ කවුරු. ඊට අමතරව ලබන ජනවාරි පළවෙනිදා සිට තවත් රුපියල් 3000ක් එකතු වෙලා අවම වැටුපට, ඒ අනුව පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 30000ක් වෙනවා. ඒ නිසා මේ 30000 වෙනකොට ඒකත් එක්ක පෞද්ගලිකාංශයේ සේවකයන් EPF එක, ETF එක, ග්‍රැටිවිටි එක, බෝනස් එක, ඕවර්ටයිම් එක මේ සියල්ල වැඩි වෙනවා ගරු සභාපතිතුමනි. මේ සියල්ල වැඩි වෙනවා. මොකද බැංකුවකට කියලා ණයක් ගන්න කියපම බේසික් සැලරි එක කීයද කියලා බලන්න. සේවක අර්ථසාධක අරමුදල ගණනය කරන්නේ මේ බේසික් සැලරි එකට. ඊට අමතරව තියෙනවා නම් වෙනත් දීමනාවක් හිමිකම් ලැබිය යුතු එක කියලා තියෙනවා. හැබැයි මේකට හදන්න අතිකාල ගණනය කරන්න මේකට පැය 200න් 240න් බෙදන්නේ මේකට. ඒ නිසා පෞද්ගලිකංශයේ සේවකයන්ට ඉතිහාසයේ ලබා දෙමු ඉහළම වැටුප් පැඩවීම අපේ ආණ්ඩුව ලබා දුන්නා කියන එක කියන්නේ නැතුව කට්ටි බයින්න හදලා. ඒ විතරක් නෙමෙයි. වතු සේවකයන්ගේ වැටුපත් එහෙමම තමයි. මේ අරගලය පහුගිය මයි මාසේ පළවෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා වතු කරේට කියලා හදිස්සියේ කියලා එන්න ආවා. හදිස්සියේ 1700ක් දෙනවා කියලා. හැබැයි දුන්නද? නෑ. පහුගිය සැප්තැම්බර් මාසේ 10 වෙනිදා පරිපාලක සභාවල හාම්පුතුත් ගෙනල්ලා එකඟ කරගෙන තමයි අපි මේ කටයුත්ත කරගත්තේ වෘත්තීය සමිති මැදිහත් වෙලා. වෘත්තීය සමිති මැදිහත් වෙලා එකඟ කරගෙන මැදිහත් වුණා 1350කට අවම වැටුප ගේන. මේ 1350ක් ප්‍රමාණවත් නෑ ගරු සභාපතිතුමිය. ඒ මොකද මෙයාගේ රාජකාරී කරන රාජකාරිය විතරක් නෙමෙයි උන්ගේ ජීවත් වෙන වටපිටාව, උන්ගේ ආහාර රටාව මේ සියල්ල මේකත් එක තීරණය වෙනවා. හැබැයි මොන්ගේ දින 25ක් වැඩට එන්න ඕනේ. මොකද දෛනික වැටුප් ගෙවන්නේ. මාසික වැටුපක් නැහැ. දින 25ම වැඩ ලැබුණොත් විතරයි 33,750ක වැටුපක් ලැබෙන්නේ. ඒ නිසා වතු සේවකයන්ට තව 350ක් එල්ල ගත්තේ. එහෙම නැත්නම් ඕව කිලෝ. එහෙම නැත්නම් ඒකලගේ නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩි කරන්න. ඕන් දවසකට නෙලන දළු ප්‍රමාණය වැඩි කරන එකට. කිලෝ එකකට රුපියල් 50 ගන්න එල්ල ගත්තෙත් ඒක ඇතුළේ අරගලයක් කරනවා. හැබැයි මේ කියන අය පහුගිය කාලේ පුරාවට මේ ආයතනවත් එක ගනුදෙනු කරාට මෙහෙම කටයුත්තක් කළ වතු සේවකයන්ගේ වැටුප රුපියල් 1700ක් තහවුරු කරන්න මැදිහත් උනේ නැහැ. ඒ නිසා අපේ ආණ්ඩුව අපි උත්සාහ කරන්නේ 1700ම ලබා දීම වෙනුවෙන් වතු වලටත් කතා කරලා වතු හාම්පතුන් වතු සමාගම් එක්ක සාකච්ඡා කරලා ඒ ඔවුන්ගේ දින 25 වැඩවට සාපේක්ෂව අඩුම ඒ අයට රුපියල් 40,000කට ආසන්න වැටුපක් ලැබෙන්න ඕන ඔවුන්ටත් මාසෙකට අඩුම තරම. එහෙම නැත්නම් ඔවුන්ට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. එනිසා මේ පෞද්ගලිකංශයේ සේවකයන්ගේ වැටුපත් මේ වතු සේවකයන්ගේ වැටුපත් කියන කාරණා දෙකම අපේ රටේ මේ ආර්ථිකය ඇතුළේ අතිශය විශාල සේවාවක් සපයන පෞද්ගලිකංශ සේවකයන්ට වැදගත් කරුණක්. මොකද අපේ රටේ ශ්‍රම බලකායේ 115 රාජ්‍යංශයේ අර්ධ රාජ්‍යංශයේ ඔක්කොම 145කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලිකංශයේ සුළු කඩ සාප්පු කාර්යාල මහා පරිමාණ කර්මාන්ත ශාලා දක්වා වැඩ කරන වතු ශේෂ්ත්‍රයට ඇතුළුව එසම මේ සියලු දෙනාට බලපාන්නේ මෙන්න මේ මූලික වැටුප වැඩිවීම. එසම මේ මූලික අවම වැටුප වැඩි වුණාට පස්සේ ඒට සමගාමී ලෙස අනිත් වැටුප වැඩි වෙන්න ඕනේ. ඒකට සමගාමී ලෙස අනිත් වැටුප වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මේ කතාව කියන් යනකොට චාමර මන්ත්‍රීතුමාට හරියට කියලා දුන්නේ නැහැ කියලා කිව්වා මේක. ඒ නිසා අපි ඒකයි කිව්වේ මම රාජ්‍යංශ වැටුප වැඩිවීම දෙන්න කලින් කියන්න ඕනේ. දැන් චාමර මන්ත්‍රීතුමා මැහුවා සමහර කතා මේ 30,000ක රස්සාවට බඳව ගන්න බැරි වෙනවා නේ කියලා. ඔව් 30,000 බඳව ගන්නවා කියලා අපි හිතාම පැහැදිලිව කිව්වා. තොග පිටින් බඳව ගන්නේ නැහැ. තරඟ විභාග තියලා අවශ්‍ය තැන්වලට බඳව ගන්න. ඒ නිසා තව මාස 6ක් තියෙනවා මේකේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉන්ටර්විව් කරලා බඳව ගන්න යනකොට මේ අවුරුද්දේ මාස 6ක්. මාස 6ක් අපි වැඩ කරන්න පටන් ගත්තෝ. අපේ වැටුප 40,000 තියෙන ආවම සේවයට බඳවා ගනි. ඒ ඊට අමතරව තව 17,500ක් තියෙන 17,800ක් කොස්ට් ඔෆ් ලිවින් එකක් තියෙනවා. 50,000ට වැඩිය වැටුප් වැඩි වෙනවා මේ සියලු දෙනාට. එනිසා මේ ඔක්කොම ගණන් හදලා ගත්තොත් අපිට මේ මාස 6ේ 15,000ක් බඳව ගන්න පුළුවන් වුණොත් ඒත් අපිට යන්නේ මිලියන 9,000යි සද්දා සභාපතිතුමනි. 15,000ක් බඳව ගන්න පුළුවන් වුණොත් ලක්ෂයක ඇවරේජ් එකක්. මොකද 15 අවම වැටුප තමයි මම කිව්වේ 50,000. හැබැයි එතන ඉන්නවා ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් බඳව ගැනීමට තියෙනවා. ඒ වගේම විවිධ පුරප්පාඩු තියෙනවා ආයතනවල. මේ 30,000න් 15,000 බඳව ගත්තොත් මේ සියලු ශ්‍රේණිවල ඇවරේජ් එක රුපියල් ලක්ෂයක පඩියක් ගත්තොත් මිලියන 9,000 ඒත් යන්නේ. මිලියන 9,000 ඒත් යන්නේ. ඒ නිසා මම කියන්න හැදුවේ ඒගොල්ලෝ බඳව ගන්නේ පළවෙනි ශ්‍රේණියට නම් එහෙම නැත්නම් 40,000ම වැටුපනම් ඒ 40,000 නෙමෙයි 50,000 ගෙව්වත් ගරු චාමර මන්ත්‍රීතුමා 50,000 ගානේ වැටුප් දුන්නත් මාස 6ක් බඳවගෙන ඉවරනට රුපියල් මිලියන 9,000 යන්නේ. මිලියන 9,000 යන්නේ 1000ක් ඉතුරුත් වෙනවා. ඒ නිසා මේක බැරි වැඩක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. ඒ නිසා අර ගණන් කියලා දෙනකොට හරියට කියලා දෙන්න කියන්නේ
චාමර මන්ත්‍රීතුමා නැත්නම් ඔබතුමා පාර්ලිමේන්තුව දිවා විවේකයේ සඳහා පස්වරු එක දක්වා අත්හිටවන බැවින් ගරු ඇමතිතුමාගේ කතාවේ ඉතුරු කොටස දිවා විවේකයෙන් පසුව දිගටම කරගෙන යන්න පුළුවන්. ගරු වසන්ත සමරසිංහ එමෙතුමා ඔබතුමාගේ කතාව දිගටම කරන්න.
ගරු සභාපතිතුමියනි, මේ වැටුප් පිළිබඳව තමයි මම සාකච්ඡා කරමින් හිටියේ, කතා කරමින් හිටියේ. මේ අයවැය පිළිබඳව විපක්ෂයේ සහ වගේම මේ වැටුප් පිළිබඳව අධ්‍යනිකින් තොරව සමහර කරුණු ඉදිරිපත් කරනවා කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ අයවැය කතාවක් තියෙනවා, කතාවේ වගු ගහලා සංඛ්‍යාලයක ඇඳලා ඔක්කොම තියෙනවා. මේ රාජ්‍ය මම පෞද්ගලික අංශයත් ඒ වගේම වතු ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන්ුත් මම මේ දිවාහාරයට පෙර කිව්වා. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳව තමයි මේ අවධානය යොමු කරන්නේ. විශේෂයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රතිපත්තියේදී අපේ ආණ්ඩුවේ ඉන්න ප්‍රතිපත්තිය තමයි 1:4 අනුපාතයෙන් මේ වැටුප් වැඩිවීම තියාගන්න ඕනේ. ඒ 1:4 අනුපාතයෙන් වැටුප් වැඩිවීම තියාගෙන යාම වෙනුවෙන් තමයි අපි මේ වැටුප් වැඩිවීම සිද්ධ කරලා තියෙන්නේ. ඒක අපි අපේ ප්‍රතිපත්තිය වෙනස් කරලා නැහැ. රාජ්‍ය සේවයේ සියලු දෙනා, කාර්යාල කාර්ය සහායක රැකියාව කරන සේවකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සියලුම දෙනාගේ වැටුප් අතර විවිධ විදිහේ ප්‍රශ්න, විවිධ විදිහේ ගැටලු, විවිධාකාරයේ විසමතා, විවිධ අවස්ථාවල අපිට අපේ වෘත්ති සම්පති ව්‍යාපාර ඇතුළත් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න තිබුණා. ඒ නිසා මෙන්න මේ සියලු දෙනාට මේ වැටුප් වැඩිවීම තීරණය වෙද්දී ඒ ඉතිහාසයේ තිබිච්ච සියලුම ගැටලු, ඉතිහාසයේ තිබිච්ච සියලුම තත්ත්වයන්, ඒ කියන්නේ ඒ තිබිච්ච සියලු විසමතා සහ මේ කාරණා ටික විසඳන්න ඉලක්ක කරගෙන තමයි මේ වැටුප් වැඩිවීම වැඩි කරේ. එනිසා දැන් මේ එන සමහර සාකච්ඡාවල අපිට දැනෙන්නේ මේ පවතින තත්ත්වය එසේම තිබියදී, පවතින තත්ත්වයන් එසේම තිබියදී වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළා වගේ. නිසා රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමියනි. ඒ වැඩ කරන ජනතාව මුහුණ දීලා තියෙන ගැටලු, විශේෂයෙන් රාජ්‍ය සේවකයා, විශ්‍රාමිකයා, පෞද්ගලිකන් සේවකයා, විවිධ ශ්‍රේණීන් අතර තියෙන ගැටලු, ඒ ශ්‍රේණි අතර තියෙන එකම සේවාවේ ශ්‍රේණි අතර තියෙන ගැටලු, වැටුප් විෂමතා, මේ සියල්ලට එකවර ඇඩ්‍රස් කරන්න පුළුවන් නම්, එකවර ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒ සඳහා තමයි අපි මේ වැටුප් වැඩිවීම ඉදිරිපත් කළේ. එනිසා මේ වැටුප් වැඩිවීම ගැන කතා කරනකොට නිකන් රුපියල් 300යි 400යි 900යි වගේ කතා කියනවා. එනිසා අවධානය යොමු කරන්න ඕනේ මේ වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡාවේදී අපේ ආණ්ඩුවට මේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 325ක් යනවා. බිලියන 325ක් යනවා. එසා බිලියන 325 මේ වෙලාවේ දරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ පිළිබඳව මම කියන්නේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලත් කල්පනා කරන්න ඕනේ. බංකොලොත් වෙච්ච රටක්, ඒ රට බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අයවැය රාජ්‍ය සේවය සඳහා වැටුප් වැඩි කිරීම මේ පමණ ප්‍රමාණයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. මම එහෙම කියන්නේ ගරු සභාපතිතුමියනි, අපිට 2025ට බිලියන 102ක් යනවා. 2026ට බිලියන 128ක් යනවා. 2024ට බිලියන 95ක් යන බිලියන 325ක් මේ වැටුප් වැඩි කිරීම සම්පූර්ණ ගෙවන්න වෙනවා. එනිසා මේ බිලියන 325ක් වෙන් කරන එක ඇතුලේ තවත් නැහැ කියලා නේද මේවා, ඒ කියන්නේ ඒ රාජ්‍ය සේවකයාගේ අතට තමයි ලැබෙන්නේ. රාජ්‍ය සේවකයාගේ අතට තමයි ලැබෙන්නේ. හැබැයි මේක කියද්දි අමතකයි මේ ඇයිට. මේට කලින් ඒ කියන්නේ 2016 වැටුප් වැඩිවීම මොකද්ද කරේ? 2016 රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම කියලා කරේ රුපියල් 20යි වැඩි කරේ. එහෙනම් 2016 කරේ රුපියල් 20යි වැටුප් වැඩිවීම කොහොමද සිද්ධ වුනේ? 11,730ක අම වැටුප තිබුණා, 12,500ක දීමනා තිබුණා, 11,730යි 12,500යි එකතු කරලා 24,250යි කියලා රුපියල් 20ක් එකතු කරලා නැත්නම් 30යි නෙන්නේ. 24,250යි කියලා මූලික වැටුප ගෙනාවා. ඒ 2016 මූලික වැටුප 24,250ට ගේන්නේ 12,500 තිබිච්ච දීමනාව එහෙමම පටියට එකතු කරන එකෙන් කරා. එතනින් පස්සේ වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කරන්නේ වැටුප් වැඩිවීමක් නෙමෙයි, දීමනාව වැටුපට එකතු කරා. ඕක තමයි සිද්ධ කරපු කාරණේ. ඊට අමතරව ජීවන වියදම් දීමනාවක් අපිට තියෙනවා. ඒ නිසා මේ දීමනා එක තමයි අපි මේ කතාව යන්නේ. ඒ නිසා මේ 2016 රුපියල් 20ක් එකතු කරපු අය තමයි අපිට කියන්නේ අපි වැටුප් වැඩි කරේ නැහැ කියලා. ඒ නිසා සේවකයාට 8,250ක් අවම වැටුපට මේ අවුරුතුනේ වැඩි වෙනවා. බේසික් එක තවත් වැඩි කරලා තියෙනවා. එසම මේ දීමනා අතර ප්‍රශ්න ගැටලු මේ සියල්ලත් එක්ක තමයි මේ ඇඩ්‍රස් කරලා තියෙන්නේ මේ වැටුප් වැඩිවීමට අපේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා රුපියල් 15,750 සිට අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප් වැඩිවීම, ඒ කියන්නේ අද 2025 අප්‍රේල් පළවෙනිදායින් පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙනවා නම් පළවෙනි රස්සාව හැටියට රාජ්‍ය සේවකෙක් ගරු සභාපතිතුමියනි රුපියල් 15,750ක් වැටුප් වැඩි වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලෙස නවක SLS සේවාවට එකතු වෙලා ලේකම්වරයෙක් ලෙස වැඩ පටන් ගන්නවා නම් SLS එකේ SLS සේවයේ එකේ ඔහුගේ වැටුප් වැඩි වෙනවා රුපියල් 69,300ක් දක්වා වැඩි වෙලා තමයි ඔහු පටන් ගන්න. ඒ නිසා මේ සියලු දෙනාට වැඩි වෙච්ච වැටුප් ගැන කතා නොකර තමයි යන්නේ. ඒ නිසා අපේ ආණ්ඩුව මේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ මේ වැඩිවීම පිළිබඳව මේ හංගන්න හදන මේක නිකන් බාල කරන්න හදන වෙන කිසිවක් නිසා නෙමෙයි, අපේ රටේ රාජ්‍ය සේවකයා මේ වැටුප් පැඩවීම පිළිබඳ වඩා හොඳින් අවබෝධකින්. එනිසා මේ වැටුප් පැඩවීම ඇතුලේ ₹15,750 සිට ₹70,000කට ආසන්න ප්‍රමාණයකින් සියලු දෙනාට මේ වැටුප් පැඩවීම සිදු වෙනවා. එනිසා අවුරුදු 3ක් ඇතුළත දෙන්න එකවර රජයට මේ වෙලාවේ දරන්න බැරි නිසා එනිසා අපි ඒක කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි 40,000 යවමු වැටුප ගෙනල්ලා එතෙන් සිට සියලු දෙනාගේ වැටුප් වැඩි වෙනවා. හැබැයි අපි කියන්න ඕනේ 40,000ට වැඩි වෙන එක මේක නවතින්නේ නැහැ. අතිකාල එහෙම නැත්නම් සේවකයෙකුගේ අනෙකුත් දීමනා හදද්දී ඔහු 25 අප්‍රේල් මාසේ පළවෙනිදා වැටි වෙච්ච වැටුප් වැඩිවීම සලකලා තමයි ගණන් හදන්නේ. ඒක සලකලා තමයි ගණන් හදන්නේ. දැන් අර චාමර මන්ත්‍රීතුමා ඉන්නේ නැහැ මේ වෙලාවේ. එතුමා කියන්න උත්සාහ කළා මේ අන වෛද්‍යවරු ස්ට්‍රයික් එකකට ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් වෛද්‍යවරු මේ ප්‍රශ්නෙක ඉන්නේ කියලා කියන්න හැදුවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විවිධ සර්විස් වල එහෙම නැත්නම් සෞඛ්‍ය සේවාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කළමනාකරණ සේවාවේ ගුරුවරු අපේ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කිව්වා. ඒ නිසා කාර්යාල කාර්ය සේවාවේ මේ සියලු දෙනාගේ මෙතෙක්කල් සර්විස් එකේ තිබිච්ච ප්‍රශ්න විතරක් නෙමේ විශ්‍රාමිකයාගේ ප්‍රශ්නත් 2017-18-19 විශ්‍රාමිකයා විශ්‍රාමිකයා බරපතල ප්‍රශ්නක ඉන්නේ. ඔහුගේ ප්‍රශ්නත් මේකෙන් විසඳලා තියෙන්නේ. එනිසා මම උදාහරණයක් අරන් කියන්නම් මේ ප්‍රශ්නේ මේ අපිට කියනවානේ මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කළා මේ වැටුප් නැහැ කියලා. එනිසා මේ පොත්පත්වල හරියට බැලුවා නම් මේ පොත කියෙව්වා නම් මේ අපි කියන කාරණා මේ එහෙම පිටින්ම තේරුම් ගන්න පුළුවන් විදිහට හැම එකේම තියෙනවා. ඒක නිසා මේ වාර්තා මේ අයවැය කතාවත් එක්ක එකතු කරලා තියෙන ඇනෙක්සස් වල වැටුප් වැඩවීමත් වැටුප් වැඩවීමට අදාළ කරුණොත් ඉතාම පැහැදිලිව තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් විවිධ අය වැරදි අර්ථකථනයන් කරන්න හදන්නේ. වැරදි විදිහට ගණනය කරන්න හදන්නේ නිකන් නෙමෙයි. දැන් මේ වෛද්‍යවරුන්ගේ ගැන කතා කරමු සා මම මේක කියන්න ඕනේ චාමර මන්ත්‍රීතුමා නේ කලබල වෙන්න කිසි දෙයක් නැහැ. වෛද්‍ය වෘත්තියට මෙඩිකල් ඔෆිසර්ස් ලාගේ ඕවර්ටයිම් එක හැදුවේ මීට කලින් බේසික් එක 80ෙන් බෙදලා. ඒක හරි. බේසික් එක 80ෙන් බෙදපුවාම වැටුප තිබුණේ 54,290යි 80ෙන් බෙදපුවාම පැයක වටිනාකම 678යි එන්නේ. ඒක දැන් කීයද මේක? දැන් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් හැටියට වෛද්‍යවරයෙක් හැටියට කෙනෙක් පත් වුණාම ඔහුගේ වැටුප ₹91,750යි. එතකොට අර 120 අපි 80ෙන් බෙදපු එක 120ෙන් බෙදනවා. ඒ බෙදනකොට කීයද වටිනාකම පැයක? ₹764යි. හරි 678 තිබුණේ. දැන් ඒක 764ක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අඩුවීමක් වෙලා නැහැ. වැඩිවීම තමයි හැම පැත්තෙම තියෙන්නේ. ඒ නිසා වැඩිවීම ඇතුලේ මේකට ඇඩ්‍රස් කරලා තියෙනවා. මං හොඳ එකක් ඔබතුමාගේ වෙලාව කියන්නකෝ අරගෙන. මම මේක මේ තව එක නෑ මම මේ කියලා ඉවර මම පැහැදිලි කරන්න. ඊට පස්සේ තිබුණා මේ නිවාඩු දිනවල වැඩ කරන එක සම්බන්ධයෙන්. ඒ නිසා ඒකට තිබුණේ ඔහුගේ දින 20කින් තමයි බෙදලා තිබුණේ. දින 20ෙන් තමයි බෙදලා තිබුණේ. ඒ බෙදුවේ 54,290යි බේසික් එක. ඒක දින 20කින් බෙදුවාම 2,715ක් වෙනවා දිනක පඩිය. එහෙමයි තිබුණේ. එතකොට දැන් කීයද කියන්නේ? ඒක 91,750යි බේසික් එක. 30ෙන් බෙදපුවාම 3,058ක් වෙනවා. ඒත් වැඩි. ඒ කියන්නේ වැටුප් හදන ක්‍රම තියෙනවා ගරු සභාපතිතුමිය. එනිසා රාජ්‍ය සේවයේ වගේම පෞද්ගලික අංශ ගත්තාම රටේ විවිධ සර්විස් වල පඩි ගණන් හදන ක්‍රම තියෙනවා. හෙද සේවාවෙත් මේ විදිහටම තිබිච්ච 120-140 කරලා තියෙනවා. හැබැයි වැඩි වුණාට ඒ ආගේ වැටුපත් වැඩි වෙලා අතිකාලත් වැඩි වෙලා කිසිදු ඉපයීමකට හානියක් වෙලා නැහැ. කිසිදු ඉපයීමකට හානියක් වෙලා නැහැ. ඔව්. හරි කියන්න ඔබතුමා.
ගරු අර්ජුන අවන්තුතුමා.
Thank you so much. ඇත්තටම මම මේක කියන්න ඕනේ අපි ડોක්ටර්ස්ලාට පය 120යි ලියන්න පුළුවන්. එතකොට ওই පෝස්ට් ග්‍රැජුවේට් ට්‍රේනීස්ලා ඉන්නවා. ඒගොල්ලෝ පය 24ම සතියේම වැඩ කරනවා හොස්පිටල් එකේ. අපි අහන්නේ ඒගොල්ලෝට අඩුම ගාණක් ඒගොල්ලෝට විතරවත් 120න් 140ක් හරි 160 හරි 200 හරි ලියන්න දෙන්න. මොකද දැන් අපේ ගිය අවුරුද්ද අපේ රටෙන් 2000ක් ගිහිල්ලා තියෙනවා. ඒ පොඩි උදව්වක් විතර කරලා දෙන්න ડોක්ටර්ස්ලාට.
මම කියපු කාරණේ මට හිතෙන්නේ කාර්ක සභා අවස්ථාවේ විවාද වෙනවා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නලින ජයතිස ඇමතුමා ඉන්නවා. ඔබතුමාගේ යෝජනාව ඉදිරිපත් කරන්න ඒක සලකා බලන්න පුළුවන් එකක් තමයි. ට්‍රේනින් ඉන්න වැඩ කරන අයටත් ට්‍රේනින් ලා එකයි. ට්‍රේනින්ස් ලා සම්බන්ධයෙන් මේ කතාව කියන. මොකද පෞද්ගලිකාංශේ වුණත් ගරු සභාපතිතුමියනේ එතුමා කිව්වාගේ 30,000ක් වෙනකොට අවම පඩිය පෞද්ගලිකාංශෙත්. ට්‍රේනින් එන මාසහයක් ට්‍රේනින් එන කෙනෙකුට අඩුම ගානම රුපියල් 25000ක්වත් ගෙවන්න කියලා තියෙනවා නියමයක්.
ගරු ඇමතුමා තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඒ නිසා මේ කාරණය තමයි ගරු සභාපතිතුමනි මේ විවිධ විදිහට අර්ථකථනය කරලා අඩු වුණා කියලා කියන්න හදනවා. දැන් මං ගණන් හදලා පෙන්නුවා අවම කන්සල්ටන් කෙනකේ වැඩුම මේට වැඩි. එයාගේ සර්විස් එකට එයාගේ අත්දැකීමට ඒගොල්ලන්ගේ සේවාවට ඒ වටිනාකම තියන්න ඕනේ. ඒක වටිනාකමක් හැටියට තියලා තියෙනවා අපි. ඒ නිසා ඒක වටිනාකමක් හැටියට තියලා තමයි මේ වැටුප් වැඩිවීම කරලා තියෙන්නේ. ඒ නිසා ඒක කොච්චරද කිව්වොත් එහෙම ගරු සභාපතිතුමනි රුපියල් 54290ක් තිබිච්ච ග්‍රොස් සැලරි එක, ඒ කියන්නේ net සැලරි එක තිබුණේ ග්‍රොස් එක 232000යි. දැන් ඒක 277000 දක්වා වැඩි වෙනවා. බේසික් එක 94000 දක්වා වැඩි වෙනවා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැනත් මේ සමහර අය විවිධ කතා කියන්න ගත්තා මේ කපලා කියලා. නෑ. මේක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම ඇතුළේ තියෙන. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප තිබුණේ රුපියල් 54000යි. 54600යි අවම වැටුප. ඒතර 54600ට 120ක් තිබුණා බැක්ලොග් කලවන්ස් එකක් ගෙවලා තිබුණා මේට කලින් ආපු ඩබල් බැච් එකක් වෙනුවෙන් ගෙවපු එකක්. දැන් ඩබල් බැච් එක එළියට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒත් ආණ්ඩුව ඒ ඔක්කොම නැවැත්තුවේ නෑ. ඒ ඔක්කොම අයින් කරේ නෑ. ඒ නිසා එයාගේ දීමනා ගණන් හරියට දැන් පඩිය කීයද? ඉස්සර ගණන් හැදුවේ 54600ට 1.44 වැඩි කරලා. දැන් අවම පැදිය 91365. 91365.82 වැඩි වෙන. එතන ඉඳන් මේකේ තියෙන මේ chart එකේ ඒකේ ගත්තාම විවිධ ගණන් වලින් වැඩි වෙලා තියෙන මේක අඩුම එක මං කියන්නේ. මම ගරු සභාපතිතුමනි කියන්න ඕනේ මේ අඩුම ගණන් අපි කියන්නේ. අඩුම ගණන් අද සර්විස් එකට ආවොත් මේ ආයවැය සම්මත වුණාට පස්සේ සර්විස් එකට එන කෙනා ගාන. ඒ නිසා 91365.82 වැඩි කරලා 12000ක් තව එකතු කරමු. 12000ක් තව එකතු කරන එකතු කරපුවාම 86980ක් එනවා. එතකොට අර බැක්ලොග් කලවන්ස් එකේ ලැබිච්ච ගාණෙනුත් 75%කට වැඩි ප්‍රමාණයක් පඩියට එකතු කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ. ඒක ඒ නිසා කිසිදු වෙලාවක
තුමනි ඔබගේ කාලය අවසන්
වෙනවා. මට විනාඩි දෙකක් දෙන්න කර සභාපති වෙන කිසිදු වෙලාවක මේ අඩු කිරීම අපි අඩු කරන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා මේ ඇකඩමික් කලවන්ස් එකක් හැටියට ලැබිච්ච එක තියෙනවා. ඒ වගේ මෙයාගේ අධ්‍යයන දීමනා තියෙනවා. මේ සියලු තැන්වල රාජ්‍ය සේවයට එකතු වෙච්ච කිසිදු කෙනෙකුට වැටුප් අඩුවීමක් වෙලා නැහැ. ඒ නිසා වැඩිවීම රුපියල් 15750 සිට රුපියල් 15750 සිට 98355 දක්වා 98355 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අහන රාජ්‍ය සේවයේ මූලික වැටුප මේට කලින් මේ පාර්ලිමේන්තුවේ මොන අයවැයිද මෙහෙම වැඩි කරේ? එහෙම වැඩි කළා නැහැ. දීමනා එකතු කරපු වෙලාවක් තිබුණා හැරෙන්න පඩිය මෙහෙම වැඩි කළා නැහැ. ඒ නිසා අපි ඊටම වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාවගේ ශක්තිය වැඩ කරන ජනතාවගේ හයියත් එක්ක එකතු කරපු ආණ්ඩුවක් පෞද්ගලිකාංශේ රාජ්‍යංශේ වතු වගේම ගොවි ජනතාව දීවර ජනතාව මේ සියලු දෙනා එක්ක මුළු රටක් දිහා බලලා හදපු ආයවැයක් අපි තියෙන නිසා ජනාධිපතිලා ඊයේ දවසේ කිව්වා ඒ නිසා අර සමහරුන්ට මේක දැනෙලා තියෙනවා අපි උතුරට සැලකුවා රෙහෙට සැලකුවා මෙහෙට සැලකුවා කියලා නෑ මුළු රටටම සලකලා තියෙන්නේ මුළු රටටම සලකද්දී රටේ වැඩ කරන ජනතාවට ඉතිහාසයේ කවදාටත් වඩා වැඩි වැටුප් වැඩිවීමක් ලබා දීලා තියෙනවා ඒක රාජ්‍ය සේවයේ ඉන්න පහළම රාජ්‍ය සේවයේ ඉන්න කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩි වෙද්දී රුපියල් 15000ක් වැඩි වෙනවා කාර්යාල කාර්ය සහායකයාට. ඒ නිසා වැටුප් පිළිබඳ ප්‍රතිපත්තියත් රාජ්‍ය සේවයේ තිබිච්ච මේ තත්ත්වයත් වැටුප් අතර විෂමතාවයත් අවසන් කරලා විශ්‍රාමිකයන් මෙතෙක් කල් පීඩාවට පත් කරපු ඔවුන්ට හිමි වැටුප මේ වැටුප් සංශෝධනයත් එක්ක ලබා දීලා මේ රටේ වැඩ කරන ජනතාවට ඉති කරලද ඉහළම සාධාරණීකරණ ලද අයවැය අප ඉදිරිපත් කරා කියන කාරණය කියමින් මම නවතිනවා සභාපතිතුමනි බොහොම ස්තුතියි.